வாசனாவேவா, ஜயன் ஜயமவேவா, சியலு ஸ்ரீலாங்கிக இன்ட் அப்பே ராட்டே அநாகத்தே கொய் பட்டது அப்பே ஜனதாவட்டு புரவசியன் லெச லெபின ஐதிவாசிகம் முனவாது ரட்ட சங்வர்தனே திசாவட்ட கெனியா மேதி ரட்டட்டு வேதகத்வன நீதி சம்பாதனை வண்ணே கெலிசது வர்த்தமானே ஜனதாவத்துல ரட்டவித பவராயதி ஏ வகுக்கிம் சம்பாரே ரட்டே நாயகத்வய விதாயக்கிய விவஸ்தாதாயக்கிய அதிகரணே அத்துலு மே த்ரிவித குலுனு விசின் இட்டுக்கரானே கெசைது ரட்டம் ஏதிஹா பலாகனின் விழாவுக்கு ரட்டட்டு அவசிய நாயகத்வய பாலன தந்திரிய ரஜே கிரியாக்காரித்வய சந்தா புரவசியா விசின் அவசிய நாயகத்வய தூராகனிமின் பசுவ ரட்ட யன திசாவ திச அப்பி சியலுதினா பலாசிட்னோ 1978 ஸ்ரீ லங்கா பிரஜாதாந்திரிக சமாஜவாதி ஜனரஜ ஆண்டுக்ரம வியவஸ்தாவட அனுவ நமவன பார்லிமேந்து சந்தா சபகின் தோராபத் கர கனிம ஸ்ரீலங்கா புரவசியான் விசின் பசுகேதா சிது கரானட் வுனா ஏ மந்திரி வருன்கின் செதும் லத் நமவன பார்லிமேந்து மங்கள சசிவாரே அது உதயசன எஹி சபாவே கட்டியுத்து ஆரம்ப கிரீமின் அனுதுருவ சாம்பிரதாயகவ பெவத்தினே சீலு கட்டியுத்துவலின் அனுதுருவ ரட்டே ராஜநாயக்கையா ஸ்ரீலங்கா பிரஜாதாந்திரிக சமாஜவாதி ஜன்ரஜே அதிகாரு ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மெத்துமன் விசின் எயத் மே 78 விவஸ்தாவே சந்தஹான் வன பரிதிம விவஸ்தானு கூலவம தமன்கே ரஜே பிரதிபத்தி பிரகாஷே இதிரிபத் கரமின் மே சபாவாரே நமவன பார்லிமேந்துவே நில ஆராம்பே சனிட்டுஹன் கரண மொஹத உபஹாமுவட சஜீவீவ பமுணுவானட்டாய் அப்ப மே மொஹத்தே சூதானம் வன்னே அப்ப அக்னகரே ஸ்ரீ ஜயவர்தனபுர கோட்டை பார்லிமேந்து சங்கீர்ண அபியச சிட்டு அப்ப ஏ தசுன் ஒபாமுவட கெனேனட மே ஆகாரேன் சுதானாம்
அனைவருக்கும் இனிமையான வணக்கங்கள். 1978 ஆண்டு அரசியல் அமைப்பு சீர்திருத்தம் செய்யப்பட்டு இலங்கை ஜனநாயக சோசலிச குடியரசாக உருவாக்கப்பட்டதன் பின்னர் நடைபெற்ற 9வது பாராளுமன்ற தேர்தலில் வெற்றி பெற்ற 225 பாராளுமன்ற உறுப்பினர்களின் முதலாவது அமர்வு இன்று சம்பிரதாயபூர்வமாக நடைபெற இருக்கிறது. இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் அதிமேதகு ஜனாதிபதி கோட்டாபே ராஜபக்ச அவர்கள் சம்பிரதாயபூர்வமாக இந்த முதலாவது அமர்வை ஆரம்பித்து வைக்கிறார்கள். அதன் நிமித்தம் இன்று காலை ஆரம்ப வைபவங்கள் இந்த பாராளுமன்ற கட்டிடத்திலே இந்த பாராளுமன்றத்தின் செயலாளர் நாயகம் தம்மிக தசநாயக் அவர்களால் நிகழ்த்தி வைக்கப்பட்டது. அதன் அடிப்படையில் இந்த 9வது பாராளுமன்றத்தின் கௌரவ சபாநாயகராக மஹிந்த யாப்பா அபிவர்தன அவர்கள் தெரிவு செய்யப்பட்டார்கள். உப சபாநாயகராக ரஞ்சித் சேம்லாபிட்டி அவர்கள் தெரிவு செய்யப்பட்டார்கள். அதேபோன்று குழுக்களின் பிரதி தலைவராக அங்கஜன் ராமநாதன் தெரிவு செய்யப்பட்டார்கள். அது உள்ளிட்ட பல சம்பவங்களும் வைபவங்களும் இடம்பெற்றன. எனவே அந்த வகையிலே உத்தியோகபூர்வமாக அதிமேகதகு ஜனாதிபதி அவர்கள் 1978 ஆண்டின் அரசியலமைப்பு சட்டத்திற்கு அமைய 9வது பாராளுமன்றத்தின் முதலாவது அமர்வை சம்பிரதாயபூர்வமாக ஆரம்பித்து வைப்பதற்காக இன்னும் சில வினாடிகளிலே நாம் இருக்கும் இந்த ஸ்ரீ ஜெயவர்தனபுர கோட்டையில் அமைந்திருக்கும் பாராளுமன்ற கட்டிடத்துக்கு வருகை தர இருக்கிறார்கள்.
ஹலோ தேர் எவ்ரிவன், வெல்கம் டு தி லைவ் கவரேஜ் of the inaugural sessions of the 9th parliament, where His Excellency the President Gotabaya Rajapaksa would address the inaugural sessions as per the powers vested on him as per the 32(4) and 33 clauses of the constitution. So we are waiting for the arrival of the speaker who got appointed unanimously in the morning. During the morning sessions, the chief office bearers of the 9th parliament got appointed and elected. So Honorable Mahinda Yappa Abeyawardena was appointed as the speaker of the 9th parliament unanimously, and the deputy speaker is Honorable Ranjit Sibalapitiya. Honorable Dinesh Gunawardena is the chief organizer of the 9th parliament and the chief government whip of the parliament is Honorable Johnston Fernando, and at the same time Honorable Speaker recognized Honorable Sajith Premadasa as the opposition leader.
අද දවසේ උදෑසන පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමත් එක්ක කතානායකවරයා තෝරා ගැනීම, නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම, නියෝජ්‍ය කාර්ක සභා සභාපතිවරයා තෝරා ගැනීම නිල සම්ප්‍රදායන්ට අනුකූලව සිද්ධ වුණා. ඉන් අනතුරුව සවස් වරුවේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සමග රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සූදානමින් පවතින්නේ. මේ මොහොතේදී අප දකිනවා නමවන පාර්ලිමේන්තුවේ ගරු කතානායකවරයා ලෙසින් අද උදෑසන පාර්ලිමේන්තුව විසින් ඒකක් ඡන්දයෙන් තෝරා සම්මත කරගන්නා ලද කතානායක ගරු මහින්දයාපා අබේවර්ධන මැතිතුමන් මේ සාම්ප්‍රදායනුකූලව පාර්ලිමේන්තුවක සැසිවාරයක් ආරම්භයේදී රාජනායකයා විසින් සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා වන මංගල සැසිවාරය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව සටහන් කිරීම සඳහා එතුමන්ගේ දායකත්වය සහභාගිත්වය ලබා දෙන ආකාරය. එවගේම නියෝජ්‍ය කතානායකවරයා ලෙසින් රංජිත් සෙඹලාපිටිය මැතිතුමන්, නියෝජ්‍ය කාර්ක සභා සභාපතිවරයා ලෙසින් අංගජන් රාමනාදන් මැතිතුමන් ඒකත් ඡන්දයෙන් පත්වන්නට වුණා. එවගේම නමවන පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, අනුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන්, එවැගේම නමවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමන් කතානායකවරයා විසින් පිළිගනු ලැබුවා. දැන් මේ සූදානම ත්‍රිවිධ හමුදා සහ පොලිස් සංස්කෘතික කණ්ඩායම් පෙරට කොටගෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය චාම් එහෙත් සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් සිදු කරමින් ඉන් අනතුරුව එතුමන් අභිනව පාර්ලිමේන්තුවට සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාව අපි ඔබ හමුවට පමුණවන්නට සූදානම්. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ තුන්වන වික්‍රමබාහු රජතුමන්ගේ අග්‍ර අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ නිශ්ශංක අලකේශ්වර මැතිතුමන්ගේ ප්‍රධාන නිමස්නය නොවේසේනම් ප්‍රධාන මාලිකාව පිහිටා තිබුණු භූමිභාගයේ තමයි ශ්‍රී ජයවර්ධනපුර මේ දූව නැමින් හඳින්වුණු හෙක්ටාර 5කින් සමන්විත දූපතෙහි තමයි නව පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකොට ඇත්තේ. ඒ 1979 ජූලි 4 වනදා ඉදිකිරීම් ආරම්භ කරන්නට යෙදුණා. 1982 අප්‍රේල් මාසේ 29 වනදායි මේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කටයුතු සඳහා විවෘත කිරීම සිදු වුණේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් තූර්යවාදක කණ්ඩායම් සංස්කෘතික කණ්ඩායම් වල සහභාගීත්වය ඔවුන්ගේ සංස්කෘතික පිළිගැනීමක් සමග තමයි සාම්ප්‍රදායික අධිගරු ජනාධිපතිතුමන්ගේ පිළිගැනීම සිදු කිරීමට නියමිත වන්නේ. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මැතිතුමන් විසින් මේ චාම් සංස්කෘතික මේ පිළිගැනීමේ අවස්ථාව නිර්මාණය කොට තිබෙන බවත් මෙහිලා සඳහන් කළ යුතුමයි.
9වද அரசியலமைப்பு பாராளுமன்ற முதலாவது அமர்வு இன்னும் சொற்ப வேளையிலே அதிமேதகு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்களால் ஆரம்பித்து வைக்கப்பட இருக்கிறது. அதற்கான சகலவிதமான ஏற்பாடுகளும் செய்யப்பட்டிருக்கின்றன. இன்று காலை எந்தவிதமான எதிர்ப்புமின்றி ஏகோபித்த வகையிலே தெரிவு செய்யப்பட்ட கௌரவ சபாநாயகர் மஹிந்தயாப்பா அபவர்தன் அவர்கள் இப்போது பிரதமர் அவர்களுடைய வருகைக்காகவும் ஜனாதிபதி அவர்களுடைய வருகைக்காகவும் இங்கே தயாராக வரவேற்பதற்காக காத்து இருக்கிறார்கள். இந்த பாராளுமன்ற கட்டிடத்தின் வரலாற்றை பார்க்கும்போது இந்த கட்டிடம் 1979 ஆண்டு ஜூலை மாதம் 4ஆம் தேதி இதன் கட்டிட நிர்மாணப் பணிகள் ஆரம்பித்து வைக்கப்பட்டன. ஜெஃப்ரி பாவா அவர்களின் பாரிய முயற்சியிலே இந்த கட்டிடம் 1982 ஆண்டு ஏப்ரல் 29ஆம் தேதி ஆரம்பித்து வைக்கப்பட்டது.
මේ මොහොතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදු වුණා.
We saw the arrival of Honorable Prime Minister of the 9th Parliament, Honorable Mahinda Rajapaksa. And at the same time, today in the morning, after getting appointed as the Speaker of the 9th Parliament, Honorable Mahinda Yavabewardhan requested the House to appoint the Deputy Speaker. As a result, we saw the appointment of Honorable Ranjit Simbalapitiya as the Deputy Speaker and the Leader of the House, Honorable Dinesh Gunawardana, the Chief Government Whip, Johnston Fernando, and the Speaker also recognized Honorable Sajid Premadasa as the Opposition Leader. Under the British colonial government, when the Executive Council and the Legislative Councils were set up in the year 1833, the meetings were held at the building opposite Gordon Gardens, which is known as the Republic Building, occupied by the Ministry of Foreign Affairs at the moment. On the 29th of January 1930, the British Governor of Ceylon, Sir Herbert Stanley, opened a building fronting the ocean at the Gold Face, Colombo, designed for the meetings of the Legislative Council. And it was subsequently used by the State Council, the House of Representatives, the National State Assembly, and the Parliament of Sri Lanka. Today, the old Parliament is being used by the Presidential Secretariat. On the 4th of July 1979, the then Premier, late Ranasinghe Premadasa, obtained the sanction from the Parliament to construct a new Parliament building, the place where we are at the moment. It's called Aduva, a 5-hectare land island in Diavannaoye, and about 16 kilometers east of Colombo. The island was where the place of King Vikramabahu III's, the main minister, Nissanka Alakeswara, had been situated, and it belonged to one Mr. E.W. Pereira prior to the vesting of the particular land on the state. The building was designed by architect Deshamane Jeffrey Bava and built with full Sri Lankan funds. Plus, on the 29th of April 1982, the new parliamentary complex was declared open by the then president, late J.R. Jayawardena. We are now expecting the arrival of His Excellency, the President Gotabaya Rajapaksa, at the inaugural sessions of the 9th Parliament.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32-4 සහ 33 වගන්තිවලට අනුව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම අද මේ සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අතින් සිදු වෙනවා. ව්‍යවස්ථාදායකයේ සංයුතිය, එහි බලතල සහ කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම 10 වන පරිච්ඡේදයේ සහ 11 වන පරිච්ඡේදවල සඳහන්ව තිබෙනවා. ඉතා චාම්ව සම්ප්‍රදායට මුල් තැන දෙමින්, නමුත් චාම්ම විශේෂයෙන්ම රජයේ මුදල් වියදම් කිරීම අවම කිරීමේ ප්‍රතිපත්තිය රාජ්‍යනායකයා සතුව තිබෙන නිසා, එය ඉහලින්ම එතුමා පිළිගන්නා නිසා, ඊට අනුව කටයුතු සිදුවන නිසා මේ පාර්ලිමේන්තු සැසිවාරයේ මංගල සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාව සහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ඉතා චාම්ම සූදානම් කොට තිබෙන ආකාරය ඔබට පාර්ලිමේන්තු සංකීර්ණය තුළ දැක ගන්නට පිළිවන්. මේ මොහොතේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සායම මැතිනිය 9 වන පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපාබේ වර්ධන මැතිතුමන් විසින් පිළි අරගෙන ත්‍රිවිධ හමුදා සහ පොලිස් සංස්කෘතික කණ්ඩායම්වල ආචාර්ය පිළිගැනුම මැදේ රතු පලස මතින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත කැඳවාගෙන එන ආකාරය අපට දැක බලා ගන්නට පෙළවන්.
ஒன்பதாவது பாராளுமன்ற முதலாவது அமர்வை சம்பிரதாயபூர்வமாக ஆரம்பித்து வைப்பதற்காக இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் அதிமேதகு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்கள் இப்போது இந்த பாராளுமன்றத்துக்கு வருகை தந்து கொண்டிருக்கிறார்கள். அவர்தம் பாரியார் சகிதம் கௌரவ சபாநாயகர் மஹிந்த யாப்பா அவைவர்தன் அவர்கள் பாராளுமன்றத்தின் செயலாளர் நாயகம் தமிகு தசநாயக்க உள்ளிட்டவர்கள் அவரை சம்பிரதாயபூர்வமாக வரவேற்று பாராளுமன்றத்திற்குள் அழைத்துச் செல்கிறார்கள்.
The arrival of His Excellency the President Gotabaya Rajapaksa to address the inaugural sessions of the 9th Parliament sharp at 3 o'clock His Excellency the President will address the inaugural sessions.
Then Kolamba Devi Balika Vidyalaya Deriyan Jayamangala Gatha Gayana Karamin Adhikara Janadhipati Thumanna Piliganna Avasthawa.
Oh,
අතිගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තු සභාගර්භයට ප්‍රවේශ වීමට ප්‍රථම පැළඳුම් කාමරය වෙත ගමන් කරනවා ඇති. එම අවස්ථාවේදී අප දකිනවා සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, වගේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන්, අතිගරු ජනාධිපතිතුමන් පිළිගත් අවස්ථාව. දැන් එතුමන් පාර්ලිමේන්තු අමතා සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වීමට නියමිතව තිබියදී අප පාර්ලිමේන්තුව පිළිබඳ සැකසුණු විශේෂ වාර්තා වැඩසටහනක් ඔබ හමුවට පමුණුවන්නම්.
இப்போது அதிமதிக ஜனாதிபதி கோத்தபய ராஜகிரி
இடக்கடு பிரமாணவத் நவீம ஹேதுவின் ஸ்ரீ ஜெயவர்தனபுர கோட்டே நவ பார்லிமென்ட் குடநகில் இடக்கிரிம சதா 1979 வருஷேதி அனுமதி தினலாதி நிஷங்க அலகக் கோனார் நமின் ஹதுனுலது நிஷங்க அலகேஸ்வர விசின் 14 வன சேவசேதி ஆரம்பகனலது கோட்டே ராஜதானிய பசுவ விசிஷ்ட நரபதிகவு හයවන පරාක්‍රමබාහු රජුගේ රාජධානී බවට පත්විය. කලෙක ශ්‍රී දන්තධාතුන් වහන්සේ තැන්පත් කර තිබුණේද මේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානීය. කෝට්ටේ නගරය ඉතා කීර්තිමත් සහ අසිරිමත් නගරයක් ලෙස පැවති බවත, කෝට්ටේ යුගයේ විසූ මහා පණිරුවනක් වන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සැලරීමි සන්දේශය සාක්ෂි දරයි. 1982 අප්‍රේල් මස 29 වන දින මෙම නව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත වූ අතර එය 1833 දී ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබීමෙන් පසුව ඉදි වූ තුන්වන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විය. මේ නව පාර්ලිමේන්තුව විවෘත වීමත් සමගම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය ශ්‍රී ලංකාවේ පරිපාලන අගනගරී බවට පත්විය. කොළඹ අගනුවර සිට කිලෝමීටර 15ක් පමණ ඈතින් වූ ඓතිහාසික දියවන්නා ඔය මැද්දේ අක්කර 16ක දර්ශනීය දූපතකින් වට වූ භූමි ප්‍රමාණයක ඉදී වූ නව පාර්ලිමේන්තුවේ සැලැස්ම ශ්‍රී ලංකීය සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා මහතාටින් නිර්මාණය විය. ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව එක් එක් මාසයේ ප්‍රථම ඉරිදා සහ තුන්වන ඉරිදා දිනයට පසුව එළඹෙන සති දෙකෙහි අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල රැස්වේ. පාර්ලිමේන්තු රැස්වල සෑම අවස්ථාවකදීම එහි දෙවන මහලේ ඉදිරිපස ජාතික කොඩිය පූර්ණ කුඹකරනු ලැබේ. සවස 6:30 පසු රැස්වීම පැවැත්වෙන්නේ නම් ජාතික ධජය ඔසවා ඇති යෂ්ටියෙහි මුදුනේ කහපැහැති විදුලි පහන දල්වනු ලැබේ. ශ්‍රී ලාංකීය සම්ප්‍රදායන් මුල් කරගත් මෙම ගොඩනැගිල්ල පෞරාණික පංචවාස ගෘහ නිර්මාණයේ සීගන්වයි. වර්ග මීටර 48,000ක් වටා පැතිරුණු නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම සඳහා ඇති සෑම ద్వාරයක්ම දේශීය සම්ප්‍රදායන්හි ආභාෂය ලබා නිර්මිත වූවාය. ගොඩනැගිල්ලට පිවිසෙනුයේ ජාතික වෘක්ෂය වූ නා වෘක්ෂයන් අතරිනි. ඒ සමගම ජාතික පුෂ්පය වූ නිල් මාලිල් මලින් හිබි දර්ශනීය පුකුණ හමුවේ. මේ පුකුණ පසුකල විට සභාගර්භයට පිවිසීමේ ආලින්දය වේ. ආලින්දයේ කෙළවර විවෘත ශාලාවක්ද වේ. මේ පාර්ලිමේන්තුවේ විශේෂ උත්සව ශාලාවයි. ඉදිරි ආලින්දයේ දෙකෙළවර මිට්සොයි ඉදිකිරීම සමාගමින් පාර්ලිමේන්තුව පිරිනැම්මු විශාල ඝණ්ඨාර යුග්මයකි. මනස්කාන්ත අල්ලි වෝස්තරයකින් හෙබි එහි සීලිම ඊනාද සිල්වා මහත්මිය විසින් විචිත්‍රවත් කෙරුණි. ආලින්දේ මධ්‍ය පිහිටා තිබෙන්නේ නූතන ක්‍රමයට සැකසුණු විශාල ලෝකඩ දොරකි. ඊට පසුපසින් නැත්තේ යකඩින් සහ රිදියෙන් නිම වූ ගේට්ටු යුවලකි. ඒ ඔබ්බෙහි පිහිටා ඇත්තේ සභාගර්භයට පිවිසීමේ ප්‍රධාන ප්‍රවේශ ශාලාවයි. ප්‍රවේශ ශාලාවත් ප්‍රධාන දොරටුවත් අතර බිත්තිය සැකසී ඇත්තේ ආචාර්ය මංජුශ්‍රී විසින් නිර්මාණය කෙරුණු අග්‍රගණ්‍ය බිතුසිතුවම් රැසකිනි. ඒවා සුවිශේෂී වූ සාම්ප්‍රදායික චිත්‍රවන අතර සැලරීනි සන්දේශයේ පැරණි දෙවිදේවතාවුන්ද ඒවායින් චිත්‍රණය වී තිබේ. ප්‍රවේශ ශාලාවේ පියගැටපෙළ පසුකල විට හමුවන්නේ තඹ සහ රිදියෙන් නිර්මාණය කරන ලද අලංකාර වූත් මනා ලෙස සකසන ලද්දා වූත් සභා ගැබ ප්‍රවේශ ද්වාරයයි. ත්‍රිමාණ හැඩයකින් යුත් මේ ද්වාරය පුරාණ ශ්‍රී ලංකාවේ කලා සම්ප්‍රදාය කුළුගැන්වෙන අයුරින් නිර්මාණය වී ඇති අතර එහි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම ලේඛනගත කොට ඇත. මෙම නිර්මාණය කර ඇත්තේ ලෝහ මූර්ති ශිල්පී විමල් සුරේන්ද්‍ර විසිනි. කථානායක ගැලරියට ඇති පිවිසුම් දොරටුව අසල ඇත්තේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී සේනක සේනානායකයන්ගේ සිතුවමකි. නැගෙනහිර දෙසින් පිහිටි මන්ත්‍රී පිවිසුම් දොරටුවෙහි මහෝගනි දැවෙන් නිර්මිත වනපියසක දසුනකි. මෙය මහින්ද අබේසේකරයන්ගේ නිර්මාණයකි. බටහිරින් පිහිටි කාර්ය මණ්ඩල පිවිසුමෙහි දැක්වෙන වගුරු බිමක අර්ධ උන්නත විතු සිතුවම අනිල් ගාමිණී ජයසූරියගේ විසිතුරු කලා නිමැවුමකි. මෙම ප්‍රවේශ ද්වාර එකම ආලින්දයකට යොමු වන අතර එම ආලින්දයේ දෙපස විත්ති සැරසී ඇත්තේ හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපවලිනි. සමස්ත ගොඩනැගිල්ලේම කේන්ද්‍රස්ථානය වන්නේ සභාගර්භයයි. බෙහෙවින් සුපරීක්ෂාකාරී ලෙස නිමවා ඇති එය ආකර්ෂණීය ස්ථානයකි. හැඩයින් ඍජු කෝණාස්ත්‍ර වූ එය මහල් දෙකක් පුරා පැතිර තිබේ. කැටයමින් අලංකාර වූ මල නොබැදෙන වානේ යෂ්ටි අග සමිකර ඇති පැරණි රජවරුන්ගේ රෙදී දජපතාක සහ පන්සල් සහ කෝරලකුඩි 18ක්ද අඩි 7ක් උසට නිමවා ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ලාංඡනයද ඊට අභිමානයක් එක්කරයි. සිලිමේ මධ්‍ය ලක්ෂයේ සිට පහතට රූරාවැටෙන අයුරින් රෙදි ආලේපිත තඹේ නිර්මාණය වූ යෝධ පුකුරු පහද පෙරදිග පෙනුමක් ගිනේ. මෙම මනස්කාන්ත නිර්මාණය ලකි සිරනායකයන්ගේය. කථානායක අසුන ප්‍රධාන ද්වාරයට මුහුණලා සභාගර්භයේ ඉහළ ස්ථානික පනවා තිබේ. පළමු කථානායක අසුන බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද අතර එය දෙවන ලෝක යුද්ධයේදී විනාශ වී ගිය එකී ගොඩනැගිල්ලේ ශේෂ වූ අවුරුදු 200ක් පැරණි ඕක්ලියෙන් නිමවා තිබුණි. අසුනේ උස අඩි 6ක් වන අතර එය තද ලෝහිත වර්ණයෙන් කළුවන් කර අසුනේ ඉහළ කොටසේ රන්වන් පැහැයෙන් කඩුවක් අතදරන සිංහරුවක් ඔබවා ඇත.
225 members, who are also known as the members of the parliament, who got elected by the proportional representation for a 5-year term with the universal suffrage. The supreme legislative body of Sri Lanka, which possesses the legislative supremacy and thereby the ultimate power over all the other political bodies in the island. The Parliament of Democratic Socialist Republic of Sri Lanka is ready for its inaugural sessions of the 9th Parliament, where His Excellency the President Gotabaya Rajapaksa will address the inaugural sessions as per the powers vested upon him as per the constitutional clauses 32(4) and 33, and we are ready for the inaugural sessions of the 9th Parliament.
ஒன்பதாவது பாராளுமன்ற முதலாவது அமர்வு இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் அதிமேதகு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்களால் சரியாக 3 மணிக்கு, அதாவது இன்னும் சில வினாடிகளிலே ஆரம்பித்து வைக்கப்பட இருக்கிறது. சற்றுமுன்னர் ஜனாதிபதி அவர்கள் இந்த பாராளுமன்ற வளாகத்துக்கு வருகை தந்தார்கள். ஜெயமங்கள கீதம் இசைத்ததன் பின்னர் அவை தலைவர், அரசாங்கத்தின் அவைத்தலைவர் கௌரவ தினேஷ் குணவர்தன அவர்களாலும், அரசு தரப்பு பிரதம கொரடா ஜான்ஸ்டன் ஃபெரினோ அவர்களினாலும் அழைத்து செல்லப்பட்டு ஓய்வறையிலே தற்போது இருக்கிறார்கள். 3 மணிக்கு சரியாக பாராளுமன்றத்திலே அரசாங்கத்தின் கொள்கை உரையை அவர் ஆற்ற இருக்கிறார். இந்த பாராளுமன்றம் பற்றி நாம் விவரண படத்தை பார்த்தோம். ஆரம்ப காலத்திலே பிரித்தானியரின் ஆட்சி காலத்திலே அவை கூடுவதாக இருந்தால் தற்போது வெளிவிவகார அமைச்சுக்கு சொந்தமாக இருக்கும் அந்த கட்டிடத்தில்தான், ரிபப்ளிக் பில்டிங் என்று அக்காலத்திலே அழைக்கப்பட்ட கட்டிடத்திலே அந்த கூட்டங்கள் நடைபெற்றன. அதன் பின்னர் தற்போது ஜனாதிபதி செயலகமாக விளங்கும் பழைய பாராளுமன்ற கட்டிடம் காலிமுகத்திடலிலே அமைந்து அதிலே நாடாளுமன்ற சம்பிரதாயங்கள் அமர்வுகள் இடம்பெற்றன. அதன் பின்னர் 1982 அப்போதைய ஜனாதிபதி ஜே.ஆர். ஜெயவர்தன அவர்களால் இந்த கட்டிடம் ஆரம்பித்து வைக்கப்பட்டு இன்று வரை 225 பாராளுமன்ற உறுப்பினர்கள் இதற்கு தெரிவு செய்யப்பட்டு அதன் 9வது அமர்வே இப்போது ஆரம்பமாக இருக்கிறது.
ஹெக்டார் பாகின் சமன்வித மே அலங்கார பார்லிமெண்ட் சங்கீர்ணய பிஹிட்டா திபின பூமி பாகே விசேஷன்ம சந்தான் கலியுத்துய் லோகேம பெசசுமட்ட எகையுமட்ட லக்குனு நாகரிக தெத்பின் கலாபயம் இதா துங்குன விக்ரம்பாஹு ரஜதுமாகே அக்ர அமாத்தியவரேக்கு வூ நிசங்க அலகேஸ்வர அக்ர அமாத்தியவரையாகே பிரதான மாளிகாவ பிஹிட்டா திபுனு பூமி பாகே அது ஸ்ரீலங்காவே பார்லிமெண்ட் பிஹிட்டா திபின்னே விசேஷன்ம சந்தான் கரான டோனி 78 ஸ்ரீலங்கா பிரஜாதாந்திரிக சமாஜவாதி ஜனரஜ விவஸ்தாவட் அணுவ பார்லிமெண்ட்வே சங்யுத்திய வினஸ்வீமத் எக்கு இனனுதுரு 79 ஜூலி 4 வினதா மே நவ பார்லிமெண்ட் சங்கீர்ணே வெட ஆரம்ப கொட்டு திபின பவ தமாய் இத்திஹாச சாட்சிவல சடஹான் வன்னி இனனுதுரு 1982 அப்ரேல் 29 வினதா மே நவ பார்லிமெண்ட்வே கட்டியது ஆரம்ப கரன்னட்டு வுனா விவஸ்தாதாயக்கிய விதாயக்கிய அதிகரணிய ரட்ட கரவன ரட்டட ரட்டே சியலு தீந்து கண்ணா பிரதான பல கணு துண விதிஹட அப்பட ஹந்துன்வான்னட புலுவான் மீ தும் குலுனுவல சஹயோகிய சம்பந்தீகரணிய மனா கெலப்பு மஹரா தமாய் ரட்ட இதிரியட கெனயான்னட புலிவான் வன விவஸ்தாவன் பிரதிபத்தீன் சம்பாதனே கல ஹேகி வான்னி இன் அனுதுருவ ஏவா நியாமனேட லக்கல ஹேகி வான்னி அப்பே ரட்டே அநாகதே குய்பட்டது அப்பே ரட்டே அநாகத்தை உதிசா அப்ப கண்ணா தீந்து தீரண மொனுவாது ரட்டே சங்வர்தன அபிலாஷா நிட்டுக்கர கெனீமட்டு அப்ப கண்ணா தீந்து தீரண மொனுவாது ஏவா ரட்டட்டு புறவசியாட்ட பலப்பானே கெலிசகது புறவசியா சங்வர்தன கிரியா வெளியட்டு தாயக கரகண்ணே கெலிசது ஏ சதா ஒவ்வொரு பலகன்விய ஹெக்கி கிரியா மார்க மொனுவாது ஏ வெனுவின் விவசாயதாயக்க ஹெட்டியட் சம்பாதனை கலியுத்து நவ காலியட்டு தாலியட்டு கெலப்பின நீதி மொனுவாது புறவசியாகே யகப்பத்துட்டு ஹெட்ட தவசே யகப்பத்துட்டு அப்பே தருவான்கே அநாகத்த சங்வர்தன அபிலாஷா நிட்டுக்கர கெனீம சந்தா அவசியவன ரட்டட்டு ஜனதாவட்டு இவகேம ஜனதாவகே கிரியாக்காரித்வன்ட்டு சங்வர்தன செலஸ்மட்டு கெலப்பின நீதி சம்பாதனை கர கத்தியுதுய் விசேஷன்ம ஆசியாவே பிரஜாதந்திரவாதி திமிரி கேலிஸ் நம்முனு ஸ்ரீலங்காவ 1931 சர்வஜன சந்த பலே ஹிமிவீமத் சமக பார்லிமெண்ட் பிரஜாதந்திரவாதே பிலிபந்தவ இஹலின் கதாவன கியவென நமக் பவட்ட பத்துனா விசேஷன்ம ஸ்ரீலங்கா பார்லிமெண்ட் செகஸ்ம சஹாயி சங்யுத்தியத் லோகே இஹலம பார்லிமெண்ட் செகஸ்மக் சஹா இஹலம பார்லிமெண்ட் சங்யுத்தியக் பவ பிலி அரகின திபெனோ எனிசா ஸ்ரீலங்கா பார்லிமெண்ட் ஸ்ரீலங்கா பார்லிமெண்ட் சங்யுத்திய பரமாதர்ஷி கணேலா செலக்கின பார்லிமெண்ட் அக் பவ மெஹிலா சட்டஹான் கலியுத்துய் விவித காலவல பார்லிமெண்ட் துல விவஸ்தாதாயக்கே கட்டியுத்து வலதி விவித மதபேதாத்மக சங்வாதியன் மதுவாட் ஏ பிரஜாதந்திரவாதே இஹல லக்ஷணியாக் பவாய் காகேத் விஸ்வாசே வன்னே எனிசா அப்ப பிரஜாதந்திரவாதே அகே கரண புரவசியன் ஹெட்டியட் விவஸ்தாதாயக்கே துல பார்லிமெண்ட் துல நீதி அனபனத் இவகேம் அப்பே ரட்டட வேதகாத்வன ஹிட்டதாவசட வேதகாத்வன ஏ தீந்து தீரண கண்ணாத்துரு அப்ப பலாகின சிட்டினோ எய்தி வாத சங்வாத சுலபவேவி எய்தி வாத சங்வாத அத்தர மதபேதாத்மக சிதுவீம் சிதுவேவி அவசானே பிரதிபலய வன்னே பிரதிபலய வியயுத்தே ரட்டட ஹிதகர நீதி சம்மத கரகன்னே கிலசகத யன காரணாவாய் தென் அப்பட தவ ஸ்வல்ப வேலாவக்கின் ஸ்ரீலங்கா பிரஜாதாந்திரிக சமாஜவாதி ஜனரஜே அதிகரு ஜனாதிபதி துமன் பார்லிமெண்ட் சபாவாரேட்டு சம்பிராப்த வீமத் சமக எதுமன் ரஜே பிரதிபத்தி பிரகாஷ எதிர்பத் கரணு ஆயதி
அத்திகாரு ஜனாதிபதிமா
கரு கதாநாயக துமணி, கரு அகமத் துமணி, கரு விபக்ஷ நாயக துமணி, கரு அமதி வருணி, கரு ராஜ்ய அமதி வருணி, கரு மந்திரி வருணி, பிரதமேன்ம கதாநாயக தூரேட்ட அபினயன் தேரி பார்த்து கரு மஹிந்தாபா அபிவாதன் மெத்துமாட்ட மகே சுபபெத்தும் இரிநமனவா. எலசம அத தின நியோஜ கதாநாயக தூரேட்ட தேரி பார்த்து கரு ரஞ்சித் சேம்பலாபிட்டே மெத்துமாட்டாத் நியோஜ காரக சபாபதி கரு அங்கஜன் ராமநாதன் மெத்துமாட்டாத் மகே சுபாசிங்ஷன இரிநமனவா. நவ பெனி பார்லிமேன்ட்டு தேரி பார்த்து சேலும கரு மந்திரி வருண் மம சுப பிரார்த்தனா கண்ணு. அகோஸ்து பஸ்வெனிதா பவத்துனே லங்கா வே பார்லிமேன்ட்டு மெத்திவரன் இத்திஹாசே சுவிசேஷ பெரலியா சிது மெத்திவரணியா. ஸ்தாவர ஆண்டுவாக் பிஹிட்டவீம சந்தகா துணேன் தேக்கக பலயாக் லபாதின லெச அப்பி ஜனதாவகின் இல்லா சிட்டிய. இத்திஹாசே பிரதம வதாவட்ட சமானுபாதிக்க கிரமையாட்டத்தை பவாத்வன லாத மெத்திவரணேக்கின் துணேன் தேக்கக ஐதிஹாசிக ஜனவரமா ஸ்ரீலங்கா பொதுஜன பெருமுனஹா எஹி மித்ர கண்டாயம் வலட்ட லபாதும் தேசப்பிரேமி ஜனதாவட்ட மம முலின்ம ஸ்தூதிகரணம். சர்வஜன சந்தபலே அப்ப செமதினா விசின் கருக்கலியுத்து ஹா அப்ப விசின் ரெக்ககாத்தியுத்து பிரஜாதந்திரவாதி ஐத்தியாக் எனிசா மே மெத்திவரணேதி தம வட்டினா சந்தே பாவிதாக்கல சியலும ஸ்ரீலாங்கிக சந்ததாயக்கின்ட மம மீ அவஸ்தாவே ஸ்துதிய புதகரன்ட கேமதி. பசுகிய வசரே நவம்பர் மாசே பவதி ஜனாதிபதி வரணே 69 லட்சம் அதிக ஜனதாவா சுவிசேஷி ஜனவரமாக லபாதுன்னே மாகென திபு மகாத் விஸ்வாசே. ஏ விஸ்வாசிய கட நொகரன பாவட்ட மாதுன் பொருந்துவ மெதெக் மா கிரியாவே நொப்பு கரதிபெனவ. ஜனாதிபதி வரணே சிட்ட பார்லிமேந்து மெத்திவரண தக்வாவு காலய அப்படி தாமத் அபியோகாத்மக கால பரிச்சே தியாக்குனா. அப்ப பாரகத்தை கடாவெட்டுனு ஆர்த்திக்கியாக் பார்லிமேந்து துல பகுத்தரைய நுமெத்தி நிசா அப்பிட வெடக்கரானட்ட சிதுனே சுலுத்தர ஆண்டுவாக் சமக் மீட்ட அமத்தரவ அப்பட்ட மே காலய துல முழு லோகேம அடப்பணக்கல் கோவிட் 19 வசங்கத்தேட்டாத் முகுண தென்னட சிதுவுன. கோவிட் 19 வியவசனே ஹமுயே லோகே பிரபல ரட்டவால் பவா அசரண வெத்தி எம் அபியோகேட்ட சார்த்தக முகுண தென்னட அப்பிட்ட புலுவாங்குனா. வசங்கத்த தத்வயாக் பத்திரையாம வெலக்வீமட்ட அப்ப கட்டியுத்து கல ஆக்காரே விதேச ரட்டவால் பவா பிரசாதேட லக்குணா. மே மாச 9 காலபராசிய துல விவித பாதக ஹமுய் அப்ப விசின் ரட்ட பாலனே கல ஆக்காரே கன ரட்டே ஜனதாவ பெஹதீமின் சிட்டின பவ ஸ்ரீலங்கா பொதுஜன பெருமுன லபு அதி விஷால ஜனவரமின் ஒப்புனா. தேசபாலன சன்ஸ்கிருத்தியே சிதுவெமின் பவத்தின வெனச ஜனதாவ அகய கரமின் சிட்டினவா. ஜனதா நியோஜிதன் லெச பகுத்தர ஜனதாவகே அபேக்ஷாவான்ட அப்பி ஹெமவிட்டம கரு கரணும். ஜனதா பரமாதிபத்திய சுராக்கின்னட புலுவான் மண்ணி எவிட்டாய். அப்பே ரட்டே உத்தரீதர விவஸ்தாவட அணுவ மகே தூரகாலய துல ரட்டே ஏக்கிய பாவய ஆரக்ஷா கரண பாவட்டாத் புத்த சாசனிய சுரக்ஷித கொட்ட போஷணே கரண பாவட்டாத் මා පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලබා ගැනීමට මම ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටවා තිබෙනවා. ඒ වගේම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමටත් අපේ බෞද්ධ උරුමයන් රැක ගැනීමටත් මම විශේෂ කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා. බුද්ධාගමට ප්‍රමුඛත්වය තහවුරු කරන අතරම මේ රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහිීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බව ජනතාවට මේ වින විට පැහැදිලි. පාරම්පරික උරුමයන් සංස්කෘතිය හා අපේකම ආරක්ෂා කිරීමට මෙන්ම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ආරක්ෂා කොට ප්‍රවර්ධනය කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. 2019 වසරේ සිදු පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා අපි රජය බාරගන්නා විට ජනතාව අතර රටේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය දැඩි ලෙස බිඳ වැටී තිබුණා. අපේ රජයේ මූලික ප්‍රතිපත්තිය වන රටේ ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂක සහ බුද්ධ්‍යංශ ප්‍රතිව්‍යුහගත කොට ජනතාව තුළ ඇති වී තිබෙන බිය නැතිකොට රටේ ආරක්ෂාව යළි සුරක්ෂිත කරන්නට අපි කටයුතු කොට තිබෙනවා. ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ හා තම පවුලේ ආරක්ෂාව ගැන බිය නොවී නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් අපි යළි ලබා දී තිබෙනවා. මා පොරොන්දු වූ ආකාරයටම සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක්ව තිබුණ පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ විවසනයන්ගෙන් ජනතාව ගලවා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් තිබීමත් ජනතා විශ්වාසය ඉහළ යාමට හේතු වී තිබෙනවා. මේ නිසා ගුණගරුක, විනයගරුක, නීතිගරුක සමාජයක් රටේ ගොඩනැගෙමින් තිබෙනවා. මේ රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු රාජ්‍ය ආයතනවලට පත්වීම පත්කිරීම සඳහා එතෙක් පැවති සම්ප්‍රදාය වෙනස් කරමින් විද්වත් මණ්ඩලයක් හරහා සුදුසුකම් සොයා බලා පත්වීම් සිදුකරන විධිමත් යාන්ත්‍රණයක් හඳුන්වා දුන්න. ඥාතීන්, හිතවතුන්, මිත්‍රයන් හා අනුගාමිකින් පත් නොකට වෘත්තිකයන්, විවසායකයන්, අධ්‍යාපනඥයින්ගෙන් සමන්විත පළපුරුදු කණ්ඩායමක් අපි පත් කළා. ඒ ප්‍රතිපත්තිය අපි ඉදිරියටම ගෙන යනවා. ඒ වගේම අපි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළා. වී ගොවියන්ට තම නිෂ්පාදන සඳහා ඉහළ සහතික මිලක් අපි ලබා දුන්නා. අපනයන භෝග ප්‍රතිඅපනයන සඳහා ආනයන කිරීම නැවැත්වීම මෙන්ම මෙරට වගා කළ හැකිව තිබුණු භෝග ආනයන කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම මගින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමට අපි කටයුතු කළා. ගොවියන්ට අවශ්‍ය පොහොර නොමිලේ ලබා දුන්නා. රට පුරා අතහැර දමා තිබූ වගා ඉඩම් යලි අස්වද්දන්නට ජනතාව උනන්දු කළා. මේ සියල්ල හරහා අපි මේ රටේ කෘෂිකර්මාන්තයට නව පණක් ලබා දුන්නා. අපි බලයට ආවට පසු දේශීය විවසායකයා අරමුණු කරගනිමින් බදු සහන ලබා දීමට කටයුතු කළා. ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා පොලි අනුපාතය අඩු කළා. දේශීය ව්‍යාපාරිකයින් හා කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා තරඟකාරී ආනයනයන් සීමා කළා. මේ මැතිවරණයේදී ජනතාව දැඩි උද්‍යෝගයකින් අපට සහාය ලබා දුන්නේ මේ ආකාරයට අපි සම්බන්ධයෙන් ඔවුන් තුළ ගොඩනැගී ඇති විශ්වාසය නිසා බව පැහැදිලි. අපි ඒ විශ්වාසය තහවුරුණු ආකාරයට දිගටම ජනතාවට සේවය කරනවා. ජනතාව දුන් ජනවරම නිවැරදිව අර්ථකථනය කර ගැනීමත් මෙහිදී වැදගත් වෙනවා. මා කෙරෙහි අගමැතිතුමා ඇතුළු අභිනවයෙන් පත්වී සිටින ජනතා නියෝජිතයන් කෙරෙහි ජනතාව තැබූ විශ්වාසයට අපි ගරු කරනවා. ජනසාව මේසා විශාල ජනවරමක් රජයට ලබා දුන්නේ කුමන අපේක්ෂාවන් පෙරදරි කරගෙනද යන්න ගැන අපට අවබෝධයක් තිබෙනවා. මොනම හේතුවක් නිසාවත් ඒ අපේක්ෂාවන් බිඳවැටෙන ආකාරයට අප කටයුතු කරන්නේ නැහැ. ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයෙකුගේ මූලික වගකීම ජනතා සේවය බව හැම විටම මතක තබාගත යුතුයි. මේ සියලු තනතුරු වරප්‍රසාද නොව වගකීම් බව මතක තබාගෙන ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට අපි සංවේදී වෙනවා. මම මේ මැතිවරණයේදී අප කණ්ඩායම නියෝජනය කළ සෑම අපේක්ෂකයෙකුටම සහාය දීමට රට පුරා සංචාරය කළා. දේශපාලන රැස්වීම් පවත්වනවා වෙනුවට මේ සංචාරවලදී මම ජනතාව අතරටම ගොස් ඍජුවම ඔවුන්ගේ ගැටලුවට සමන් දුන්නා. ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීම් වලින් අති බහුතරය පෞද්ගලික අවශ්‍යතා නොව පොදු අවශ්‍යතායි. නිදහසින් වසර 72කට පසුවත් ජනතාවගේ බොහෝ සරල අවශ්‍යතාවයන්ට විසඳුම් ලැබී නැහැ. වසර ගණනාවක් පුරා තමන් ජීවත් වූ ඉඩම්වලට නිසි අයිතියක් නැති ජනතාවක් සිටිනවා. ඔවුන්ට අපි නිසි ක්‍රමවේදයකට ඔප්පු ලබා දෙනවා. නිසි විකල්පයකින් තොරව පරම්පරාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කටයුතු කළ ඉඩම්වලින් කිසිවෙක් ඉවත් කරන්නේ නැහැ. අලි මිනිස් ගැටුම අද විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ ගැන විසඳුමක් සෙවීමට දැනටමත් විද්වත් මණ්ඩලයක් පත් කර තිබෙනවා. මේ විෂය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කළේ තිරසාර විසඳුමක් අවශ්‍යතාවය නිසයි. විශ්වාස කළ නොහැකි තරම් ඉහළ ජන ප්‍රතිශතයක් රට පුරා පානීය ජලය නොමැතිව දුක් විඳිනවා. අපි මේ මානුෂික ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නවා. ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරි වසර කිහිපය තුළ රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබා දීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. දෙමාපියන් ඉල්ලා සිටින්නේ දරුවන්ට අධ්‍යාපනය ලබන්නට සුදුසු පාසල් ලබා දෙන ලෙසයි. ප්‍රමාණවත් තරම් ජාතික පාසල් නැතිකම හැම තැනකදීම පෙනී ගියා. බොහෝ පාසල්වල විශාල අඩුපාඩුකම් තිබෙනවා. ගුරුහිඟය මෙන්ම ප්‍රමාණවත් තරම් විද්‍යාගාර, පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් නැතිකම නිතරම අසන්නට ලැබෙනවා. ආර්ථිකයට ඵලදායි දායකත්වයක් ලබා දීම සඳහා විද්‍යා හා තාක්ෂණික විෂයන් හදාරන ලෙස අපි දරුවන්ට කීවත් ඒ සඳහා මූලික පහසුකම්වත් බොහෝ පාසල්වල නැහැ. මේ රටේ සෑම දරුවෙකුටම තමන් අපේක්ෂා කරන අනාගතය ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන අධ්‍යාපනික දැනුම ලබා ගැනීමටත් ඔවුන්ගේ නිපුණතා වර්ධනයට උපකාර කිරීමටත් රජය දරණ වියදම අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය. අලුතින් වගකීම් පවරා ඇති අමාත්‍යාංශ හරහා අපි මේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය දෙනවා. ග්‍රාමීය රෝහල්වල සම්පත් හා පහසුකම් ඉතා අඩුයි. වෛද්‍යවරු, හෙදියන් හා අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩලවල විශාල ඌනතාවයක් තිබෙනවා. සමහර ප්‍රදේශවල රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බොහෝ දුරක් ගමන් කරන්නට සිදුවෙන. නිදහස් සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබා දීමේදී පවතින මේ විෂමතා අපි ඉවත් කරනවා. ආයුර්වේද හා දේශීය වෙදකම දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා. විශාල විදේශ විනිමයක් වැයකොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරට දීම නිෂ්පාදනය කිරීම අපි ආරම්භ කර තිබෙනවා. ඖෂධ ආනයනයේදී සිදුවන අතිමහත් දූෂණ ක්‍රියා තුරන් කිරීමට අපි කටයුතු කරනවා. ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යංශයක් ඇති කළේ ඒ සඳහායි. මෙරටේ ජනතාවගෙන් විශාල පිරිසක් අදත් ජීවත්වන්නේ ස්වයං රැකියා කිරීමෙන්. තවත් බොහෝ දෙනෙක් යැපෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. ඔවුන් ඉල්ලා සිටින්නේ නිසි කලට වතුර හා පොහොර ලබා දෙන ලෙසයි. මෙම ඉල්ලීම අපි ඉටු කළ යුතුයි. ඒ අනුව රටපුරා පවතින වැව් ප්‍රතිසංස්කරණයට හා වාරිමාර්ග සංවර්ධනයට පුළුල් වැඩපිළිවෙලක් අපි දියත් කරනවා. රැකියා වියුක්තිය අද තරුණ පරපුර මුහුදෙන බරපතල සමාජ ගැටලුවක්. මේ ගැටලුව විසඳීම සඳහා අපි කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් රැසක් සාකච්ඡා කොට තිබෙනවා. අපි මේ වන විටත් රටේ ජීවත්වන දුප්පත්ම පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂ්‍යයක් ලබා දීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව උපාධිධාරීන් 60,000කට රැකියා ලබා දීමටත් ඔවුන්ගේ ඵලදායී සේවාවක් ලබා ගැනීම සඳහා විදුමත් පුහුණුවක් ලබා දීමටත් කටයුතු යොදා තිබෙනවා. රජයේ රැකියා ලබා දීමේදී රටේ දුප්පත්ම පවුල්වලට ප්‍රමුඛතාව දෙන්නට අපි කටයුතු කරනවා. එමෙන්ම රැකියා අවස්ථා ලබා දීමේදී සෑම පළාතකටම සම අවස්ථා හිමිවන ආකාරයට එය ක්‍රියාත්මක කළ යුතුයි. රජයේ පත්වීමක් ලබන සෑම කෙනෙකුගෙන්ම රටට ඵලදායී සේවාවක් ඉටු විය යුතුයි. ඒ නිසා කිසිදු අමාත්‍යාංශයකට හෝ ආයතනයකට අනවශ්‍ය පරිදි කාර්ය මණ්ඩල බඳවා ගන්නේ නැහැ. සෑම අමාත්‍යාංශකම හා රාජ්‍ය අමාත්‍යාංශයකම ඒ ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ සහාය ඇතිව රැකියා උත්පාදනයට ක්‍රියා කරනවා. වගේම අදාළ ක්ෂේත්‍රයන්හි ස්වයං රැකියා ප්‍රවර්ධනයටත් විවසායකත්වය දිරිමත් කිරීමටත් කටයුතු කරනවා. අපේ යුතුකම හා වගකීම වන්නේ රැකියා බෙදා දීම නොව නව රැකියා උත්පාදනයයි. දේශීය හා ගෝලීය අභියෝගයන් ජයගෙන ආර්ථික පුනර්ජීවනය උදාකර ගැනීමට නම් අපි අලුතෙන් සිතන්නට පුරුදු විය යුතුයි. Out of the box thinking is required in order to meet the economic challenges. මෙවර අමාත්‍යාංශය වෙන්කොට තිබෙන්නේ එම අරමුණ පෙරදරි කරගෙනයි. සැබෑ ආර්ථික පුනර්ජීවනයක් සඳහා ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක අවශ්‍යතාවය අපි හඳුනාගෙන තිබෙනවා. අමාත්‍යාංශ වෙන් කිරීමේදී සහ ඒවාට විෂයන් හා කාර්යයන් පැවරීමේදී රටේ බහුතර ජනතාවකට බලපාන කෘෂි, වැවිලි, ධීවර කර්මාන්ත හා පාරම්පරික කර්මාන්ත සහ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කළා. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම අපනයන ආදායම වැඩි කර ගැනීමත් අපේ මූලික ඉලක්කයක් වෙනවා. මේ වන විට අපේ අපනයන වැවිලි භෝගවන තේ, පොල්, රබර් වලින් ලැබෙන ආදායම සතුටුදායක මට්ටමක නැහැ. තේ වගාව දියුණු කිරීමට කටයුතු කරන අතරම කුඩා සහ මධ්‍යම තේ වතු හිමියන්ට රජය උදව් කරනවා. වැසි ගොස් ඇති තේ කර්මාන්ත ශාලා නිසා ඔවුන් විශාල අපහසුතාවයකට පත් වී සිටිනවා. ඒවා නැවත ආරම්භ කිරීමට ක්‍රියා කරන අතර අක්‍රමිකතා තුරන්කොට ඉහළ ප්‍රමිතිකින් යුතු තේ අපනයනය දිරිමත් කරනවා. සිලෝන් ටී සන්නාමයට තිබුණ පිළිගැනීම ශක්තිමත් කරනවා. පොල් අලුතින් වගා කිරීම දිරි දෙනවා. රබර් වලට නිසිමිලක් ලබා දීම සඳහා මෙරට නිපදවන රබර් භාවිතා කිරීමට රබර් ආශ්‍රිත කර්මාන්ත කරුවන් උනන්දු කරනවා. කටුපොල් වගාව අපි සම්පූර්ණයෙන්ම නතර කරනවා. ගම්මිරිස් කුරුඳු වැනි අපනයන භෝග නිෂ්පාදනය අපි දිරිගන්වනවා. කෘෂි නිෂ්පාදනවලට අගය එකතු කර අපනයනය කිරීම හරහා ගොවියාට ස්ථාවර මිලක් ලබා දෙන අතර එමගින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට අපි කටයුතු කරනවා. අමාත්‍යාංශවලට වගකීම් පැවරීමේදී නාගරික මෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට හා ජනතාවගේ නිවාස ගැටලුවලට විසඳුම් සෙවීමට විශේෂ අවධානයක් යොමු කළා. රටේ සංවර්ධනයට ඍජුවම දායක විය හැකි ශේෂ්ත්‍ර රැසක් හඳුනාගෙන ඒවාට වග කියන රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමටත් ඔවුන් වෙත අදාළ විෂයන් සහ කාර්යයන් පවරා දීමටත් කටයුතු කර තිබෙනවා. මානව සම්පත් සංවර්ධනය අපි ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන තිබෙන නිසා අමාත්‍යාංශ නම් කිරීමේදී අධ්‍යාපනය විෂය එක් අමාත්‍යාංශයක් යටතට ගෙන එහි වෙනස් වගකීම් සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු නම් කරනු ලැබුවා. පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිපුණතා සංවර්ධන මෙන්ම දහම් පාසල් හා භික්ෂු අධ්‍යාපනයට වෙන වෙනම රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා තිබෙන්නේ ඒවායේ ඇති වැදගත්කම නිසායි. අපේ අනාගත ඉලක්ක සපුරා ගැනීමේදී තාක්ෂණික අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමු විය යුතුයි. 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. එතනින් නොනැමති විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දිනු කිරීමටත් දුරස්ථ අධ්‍යාපනය දිනු කිරීමටත් කටයුතු කරනවා. විෂය මාලාවන් නවීකරණය කොට මෙම උපාධි ආර්ථිකයට ඍජුවම දායකත්වය ලබා දිය හැකි විෂයන් බවට තහවුරු කරනවා. විදුලි මිල රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී බලපාන වැදගත් සාධකයක්. ඒ නිසා පුනර්ජනනීය බලශක්ති උත්පාදන මාර්ග ප්‍රවර්ධනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා තිබෙනවා. අගය එකතු කිරීම සඳහා නව තාක්ෂණය භාවිතයටත් නවෝත්පාදන දිරිගැන්වීමටත් නිර්මාණශීලී ලෙස නව වෙළඳ පොළවල් සොයාමට ව්‍යාපාරිකයන්ට සහාය වීමටත් අදාළ අමාත්‍යාංශවල අවධානය යොමු කරනවා. අපේ රට ස්වාභාවික සම්පත්වලින් පොහොසත් රටක් වුවත් අගය වැඩි කිරීමේ කර්මාන්ත තවමත් ජාත්‍යන්තර මට්ටමට දියුණු වී නැහැ. මැණික්, ඛනිජ වැලි වැනි ස්වාභාවික සම්පත් අපනයනය කිරීමේදී අගය එකතු කිරීමෙන් රටට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට ක්‍රියා කරනවා. අපේ පාරම්පරික කර්මාන්ත වන බතික්, දේශී ඇඟලුම්, පිත්තල, වේවැල්, මැටි, ලීබඩු, මැණිකා ස්වර්ණාභරණ කර්මාන්ත නිසියාකාරව දියුණු කිරීමෙන් ස්වයං රැකියා ප්‍රවර්ධනය, නව රැකියා උත්පාදනය මෙන්ම ව්‍යාපාර ගොඩනංවා විශාල විදේශ විනිමයකුත් රටට ලබා ගැනීමට අවස්ථාව සලසනවා. රටේ ජනතාවගෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ කුරුචි කර්මාන්තය, වැවිලි කර්මාන්තය හා දීවර කර්මාන්තය මතයි. අපි මේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිය යුතුයි. මෙම කර්මාන්ත දියුණු කිරීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගිය, තාක්ෂණය මුල් කරගත් නව ප්‍රවේශයක් අවශ්‍යව තිබෙනවා. කෘෂිකර්මාන්තයට හා වැවිලි කර්මාන්තයට මෙන්ම දීවර කර්මාන්තයට සම්බන්ධ ශේෂ්ත්‍ර ගණනාවක් ඍජුවම ඉලක්ක කොටගත් අමාත්‍යාංශ වෙන් කොට තිබෙන්නේ මේ සඳහා අවශ්‍ය කරන නිසි අවධානය ලබා දීමටයි. ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ දේශීයව නිෂ්පාදනය කොට ඒවා ගොවීන්ට ලබා දීමට කටයුතු කරන අතරම කෘෂි නිෂ්පාදන සඳහා දියුණු ඇසුරුම් හා ප්‍රවාහන ක්‍රමවේදයන් හඳුන්වා දීමෙන් නාස්ති අවම කිරීමට අපි කටයුතු කරනවා. කිරි ගොවිතැන සහ බිත්තර නිෂ්පාදනය අපි දියුණු කරනවා. වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය අරමුණු කොට ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුලිමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම සඳහා දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කිරීමට අපි කටයුතු කරනවා. දීවර කර්මාන්තයේ විශාල දියුණුවක් අපි ඉලක්ක කරනවා. මුහුදින් වට වූ අපේ රටට මාළු ආනයනය අපි නතර කළ යුතුයි. දීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ ලබා දීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් අපි හඳුන්වා දෙනවා. ගැඹුරු මුහුදේ දීවර කර්මාන්තයේ යෙදෙන බහුදින යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සියලුම දීවර වරායන් නවීකරණය කරන අතර අවශ්‍යතාවන්ට අනුව අලුතින් වරායවල් ඉදිකිරීමටත් කටයුතු කරනවා. නීත්‍යානුකූල නොවන විදේශ බහුදින දීවර යාත්‍රා විසින් ලංකා මුහුදු තීරයේ කරන සූරෑකාම නතර කරනවා. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමත් අපේ සැලැස්මේ කොටසක්. සෑම අමාත්‍යාංශයකටම හා රාජ්‍ය අමාත්‍යාංශයකටම තම විෂයපතේ හා වගකීම් පැහැදිලිව වෙන්කොට දී තිබෙනවා. අමාත්‍යවරුන් විසින් අදාළ ක්ෂේත්‍රවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙන්ම රාජ්‍ය අමාත්‍යාංශවල ක්‍රියාකාරීත්වය, කාර්යක්ෂමතාවය අධීක්ෂණය සිදු කිරීම අපේක්ෂා කරනු ලබනවා. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනම තම අමාත්‍යාංශයට ඍජුව ලබා දීමට කටයුතු කර තිබීම නිසාත්, මූල්‍ය වගකීම තමන් සතුව තිබෙන නිසාත් රාජ්‍ය ඇමතිවරුන්ට බාධාවකින් තොරව තම වගකීම් ඉටු කළ හැකි. රාජ්‍ය සේවයෙන් තමන් බලාපොරොත්තු වෙන සේවාව කාර්යක්ෂමව සහ නිසි අයුරින් නොලැබෙන බවට මහජනතාව අතර චෝදනාවක් පවතිනවා. ඒ නිසා ඔබ යටතේ තිබෙන සෑම අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක් හා ආයතනයක් විසින් ජනතාවට ලබා දෙන සේවාවන් කාර්යක්ෂමව සහ කඩිමින් ලබා දෙන ලෙස අමාත්‍යවරුන්ගෙන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා. ජනතාවට හෝ රජයට කිසිදු අගයක් එක් නොකරන සමහර ආයතනික ක්‍රියාවලියන්ගෙන් සිදුවන්නේ කාලය නාස්තිවීමක් පමණක් බව මම පසුගිය කාලයේ විවිධ රාජ්‍ය ආයතනවලට ගිය අවස්ථාවල දුටුවා. ජනතාවට සේවාවන් ලබා දීමේදී අනුගමනය කරුන් ලබන සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වෙනුවට ආයතනික ක්‍රියාවලීන් කාර්යක්ෂම කොට ජනතාවට පහසුවෙන් හා කඩිනමින් සේවාවන් ලබා දීම සඳහා නව ක්‍රමවේදයන් ඔබ හඳුනාගත යුතුයි. You need to re-engineer the processes for greater productivity and customer satisfaction. මේ සඳහා හැකිතාක් දුරට නව තාක්ෂණික විසඳුම් සොයාගත යුතුයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නාස්ති හා දූෂණය පිටු දකින බව අපි ජනතාවට පොරොන්දු වුණා. මෙයාප සියලු දෙනාගේම ප්‍රමුඛ වගකීමක්. සියලු අමාත්‍යංශ ආයතනවල නාස්තිය හා දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරනවා. ඉදිරියේදී නාස්තියට දූෂණයට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට මම පසුබටවන්නේ නැහැ. රජය අමාත්‍යංශ සහ රාජ්‍ය අංශ හරහා ඉටු කිරීමට අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතිය නිරන්තරයෙන් පසුවිපරම් කරනු ලබනවා. යම්කිසි අමාත්‍යංශයක ඉලක්කයන් සපුරා ගැනීමට පසුබෑමකට ලක්වන්නේ නම් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට මා කිසිවටකත් පැකිලෙන්නේ නැහැ. වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ බොහෝ විට ජනතා නියෝජිතින් බලය ලබාගත් පසු ජනතාව අතරට යාම අතපහසු කරනවා. පසුගිය කාලයේ මම රටපුරා සංචාරය කරද්දී ජනතාව නගන මැසිවිලි වලින් එය තහවුරු වුණා. ජනතා බලාපොරොත්තු සපුරමින් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් නිරන්තරයෙන් ජනතාව අතරට ගොස් ඔවුන්ගේ සැබෑ ගැටලු වටහාගෙන ඒවට විසඳම් සෙවීමට අපි කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමාන ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා අපි ඉල්ලුවත් ජනවර්ම ජනතාව අපට ලබා දී තිබෙන නිසා අපගේ පළමු කාර්යයක් ලෙස අපි ජනතාවට පොරොන්දු පරිදිම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා. ඉන්පසු සියලු දෙනා සමග එක්ව රටට අවශ්‍ය සහ ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා. මෙහිදී මේ රටේ සියලුම ජනතාව සම්බන්ධයෙන් එක රටක් එක නීතියක් යන සංකල්පයට මූලිකත්වය දෙනවා. පැහැදිලි තීන්දුව තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේදී වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය වෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයද ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු වන ලෙස මේ වෙනස්කම් සිදු කරනවා. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අපේ අරමුණ වන්නේ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමයි. මේ දක්වා අප විසින් කරන ලද සියලුම දේ මෙන්ම මින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ගයන්ද සැලසුම් කරනු ලබන්නේ මේ අරමුණ පෙරදරි කරගෙනයි. අපි ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයකට පැමිණ තිබෙනවා. ජනතාව වත්මන් රජයට විශාල ජනවරමක් ලබා දී තිබෙනවා. කිසිදු බලවේගයකට යටත් නොවි මේ රටේ ස්වෛරීත්වය රැකගෙන ජනතාව ආරක්ෂා කරගෙන රට සෞභාග්‍ය කරා ගෙන යාමට අපට වගකීමක් පැවරී තිබෙනවා. රටේ අනාගත පරපුර වෙනුවෙන් වත්මන් පරපුරේ වගකීම ඉටු කළ යුතුයි. මේ අප සියලු දෙනාගේම මව්බිමයි. ඒ නිසා ජාති, ආගම්, පක්ෂ ભેදකින් තොරව අප සියලු දෙනාත්ම රට වෙනුවෙන් එක්විය යුතු අවස්ථාවක් පැමිණ තිබෙනවා. ජනතාවට අප පුරොන්දු සෞභාග්‍යමත් දේශ ගොඩනැගීම සඳහා මා සමග එකතු වෙන ලෙස ඔබ සියලු දෙනාටම මා මිත්‍රත්වයේ දෑත් දිගුකට ආරාධනය කරනවා. ස්තුතියි. ඔබ සැමට තෙරුවන් සරණයි. යෝජනා ඉදිරිපත් කිරීම ගරු සභානායකතුමා.
අතිගරු ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තු ස්ථාවරණයෝග අටහි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද, 2020 අගෝස්තු 21 සිකුරාදා රැස්වීම පැවැත්වෙන කාලය වේලාව පූර්වභාග 9:30 සිට අපරභාග 4:30 දක්වා විය යුතුය. අපරභාග 4:30ට කතානායකතුමා ප්‍රශ්නය නොවිසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාව එකඟද?
ආයි එකඟයි.
ඊට අනුකූලව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු මාස 21 වෙනි සිකුරාදා පූර්වභාග 9:30 කල් ලබනු ලැබේ.